දැන් සාදු කියන්න. ප්‍රශ්නේ තේ වන්නස මරණසන්න මොහොතේ ජීවිතයේ තියෙන ඊළඟ භවයේ ප්‍රතිසන්දියට ඒ බලපන්නේ කිසිම දෙයක්ටම මේ ඊගවය ප්‍රතිසන්දියට බලපාන්නේ කොහොමද? ඊගවය ප්‍රතිසන්දිය නවත්තන්නේ කොහොමද? සෝමනන්තය කියලා වළංගු ගන්න විදිහම. ඒ අන්නහය බලාපොරොත්තු වෙන්නේ. මේ ඉතින් සජීවි අජීවි කියලා වෙනසක් නැහැ අපේ සංහාවට අල්ලගන්න එකට. අපි තුන් අපි විශාල ප්‍රපාතයකින් වැටෙන හදනකොට අර මං කියේ දැන් අපි මෙතන ඉන්නකොට රෙදා කියේ අසුචිතව ඉච්ච ලනුවක් තියෙනවා නම් අපි උකර දැන් කැමති නැහැ. නමුත් වැටෙන හැදුවොත් අපි අල්ලනවා. ඒ වගේ සජීවි අජීවි කියලා වෙනසක් නැහැ. එයාට මේ මරණය කියන අවස්ථාවේදී මේ සිතට එළඹෙන කොයි නිමිත්ත හරි අල්ලගන්න. දැන් කවුද කැමති අපායට යන්න? ජීනිදල් තෙනි තෙනි තෙනෙන එකට යන්න කැමති කවුද? ඒ කැමැත්ත ගහගෙන මේ හම්බෙච්ච දේ අල්ලගන්නවා. ඒ වගේ තැනකින් තියෙන එකට සජීවි අජීවි කතාවක් නැහැ. ඒගාවට ඒක තියෙන්නේ හරි ඔබේ දිගේ කියන්නේ මේ ශරීරයේ 10 වගේ ඇතුළේ මේ පැත්තේ අවශ්‍යතාවය ඇති වෙනකොට ඊට අනුගතයක දැන් අපිට පිපාසය ඇති වෙනා වගේ එකක් වෙන්නේ තේන්නේ වතුර විදිහට. ඔය ඔන්නඔහුම තියෙන්නේ. එතකොට ඒකයි කර්මය කර්ම නිමිත්ත එකම ගතිය දැනෙනවා මේ. ගති නිමිත්ත යට තේරෙනවා. ඒකට තමයි කර්මයට ගති නිමිත්ත ගැලපෙනකොට තමයි කෙලින්ම අර කර්ම නිමිත්ත අල්ලගන්නේ. ඒ ජාත දෙවියෙක් වෙන්න හරි අර පෙන්නන්නේ දැන් අර ධම්මික උපදක කතාවේදී අර දිව්‍ය ලෝකේ රත වලින් ඇවිල්ලා මල් මාලා පේනවා. එතකොට මෙයාගේ හිතේ එකට කැමති. එතකොට මෙයා තනනකොට එතන ප්‍රතිසන්දි. ඒ වගේ අවිඥාන කවිඥාන කියලා දෙයක් නැහැ. හැබැයි ඒක ඇසුරු කරන මානසික මට්ටම මත කෙනෙක් ඉපදිනවා නෙමෙයි විඥානේ එක්ක හීන ධාතුවේ පිහිටනවා එක්ක ප්‍රණීත ධාතුවේ පිහිටනවා. ධාතුවේ විඥානේ පිහිටනවා. එතකොට එතන තියෙන පරිසරය අපි කියනවා දුගතියක උපන්නා කියලා. ප්‍රණීත ධාතුවේ විඥානේ පිහිටනවා අපි කියන මනුස්සයෙක් කියලා, දෙවියෙක් කියලා, බ්‍රහ්මෙක් කියලා කියලා අපි බුද්ධ ලෝකේ කතා කරනවා. ඒකට කිසිම මරණ ගන්න මොහොතේ කර්ම නිමිත්තට සජීව ජීවෙන්නත් නෑ. නිර්වාණ මාර්ගයේදී නිබ්බිදාව ඉතාම වැදගත් ස්ථානයක් බව දනිමු. නිබ්බිදින් විරජ්‍යති ආදී වශයෙන් දනිමු. මෙහිදී නිබ්බිදාව ඇතිකර ගැනීමට කටයුතු වඩාත්ම සුදුසුයි. ක්‍රියාදාමය කුමක්ද අනුකම්පාවෙන් අපිට පහදලා දෙන මේ විලාසිත. අපිට කලකිරීම ගන්න බෑ. කලකිරීම කියන්නේ හේතු උත්පත්තිය. ඇත්ත ඇහිටි දැක්කොත් කලකිරීම. අපි හිතලා ඉති කරගන්න කලකිරීම තියෙන උත්තරිවල ගන්නව කෝච්චියට පරිමාව හබනවා කියලා ඒක අනවබෝධයෙන් ඇති වෙන කලකිරීම. ඒක කලකිරීම කියන්නේ ඉච්ඡාබංගත්වය. කලකිරීමක් නෙමේ තමන් ලොකු කැමැත්තක 10ක් මේ පිටවීම. එතකොට ඒක කලකිරීමක් කියන්නේ නැහැ සාමාන්‍ය. ඒක ඒකයි පටිගතයට. ඒ කියන්නේ සමහර විටක එයා කැමති දේ ලැබුණා නම් එයා මේක කරගන්න වෙන්නේ නැහැ. එතකොට මේ කලකිරීම කියන එක අන්තිමට ඇති වෙන්නේ සැප දුක දෙකම දුකයි කියන අවබෝධයක් ඇති වුණාම ඇති වෙන කලකිරීම. එතකොට ඒකට ඇත්ත ඇති හැටි දකින්න ඕනේ. අපි කියමු මෙතන පවතින අනාත්ම ධර්මතාව ටික හොඳට දකින මට්ටමට ඇති වුණා. අපි කියමු හම මස් ලේ නහර ඇට ඇතන දුරු ටික දිහා බලාගෙන මවමල දුක ඒක හොඳට පේනවා. මේ ටික විපරණාම වෙනකොට මවමල දුක අඬපු කඳුළු සහකරේ වගේ නේද? මේ ටික විපරණාම වෙනකොට පියාමල දුකට අඬපු කඳුළු සතර මහා සාගරේ ජලයට වැඩි නේද කියලා සිරෙනකොට විශාල කලකිරීමක් ඇති වෙනවා යාට. ඒ කියන්නේ පවතින දින එක ඒක නොදන්නා කම නිසා මානසික හදාගත්ත දෙයකින් අපි අඩල වැළපිලා තියෙන හැටි ගැන ප්‍රවත්ම ගැන පෙනෙනකොට ඇති වෙනවා කලකිරීම. කලකිරෙනකොට නොයනවා. ආයෙත් මේ දිහ කවදාවත් අම්මා තාත්තා දුහ පුතා කියලා බලන්න එයා දන්නවා එහෙම වෙන්නේ නැහැ. ඒක මේ උච්චේදවාදීන් ගන්න එපා. මේ අවි ඇත්ත දකින මනසට මම කියන්නේ. එතකොට අන්න ඒ වගේ ඇත්ත දැකීම නිසා කලකිරීම. ඇත්ත දකින්නවා කියන එක ගන්න බෑ. සමාධිගත මනසට ඇත්ත පේනවා. සමාධිය ගන්න බෑ. සිත කය සැපසහගතවම සමාධිය වෙනවා. සැපේ ගන්න බෑ. කීර්තිය තිබුණොත් සැපේ වෙනවා. කීර්තිය ගන්න බෑ. ප්‍රමෝදය තිබුණොත් කීර්තිය වෙනවා. ප්‍රමෝදය ගන්න බෑ. නීවරණ ධර්ම දුර වුණොත් ප්‍රමෝදය කියන එක ඇති වෙනවා. නැත්තම් යෝනිසෝ මනසිකාරය කළොත් ප්‍රමෝදය ඇති වෙනවා. යෝනිසෝ මනසිකාරයට උපකාරයි සමාධිය. සමාධිය තිබුණොත් යෝනිසෝ මනසිකාරය කළ හැකියි. සමාධිය උපකාරයි සීලය. සීලය තිබුණොත් යෝනිසෝ මනසිකාරය කළ හැකියි. එතකොට ඒකට හේතුව කල්‍යාණ මිත්‍ර ඇසුර. තව තියෙන අර සූත්‍රයක් අපි වෙලාවක පුළුවන් උනත් කරමු. කල්‍යාණ මිත්‍රතා, ඊට පස්සේ සද්ධර්ම ශ්‍රවණය, ඊට පස්සේ යෝනිසෝ මනසිකාරය. සද්ධාර්මනේ. සද්ධාව යෝනිසෝ මනසිකාරය, ඊට පස්සේ සීයහා මනාව දැනීම, ඉන්ද්‍රිය සංවරය, ත්‍රිවිධ චේතනය, සතර සතිපට්ඨානය, සතර සත්බුද්ධංග ඉත්‍යාවෝ කියලා අර පිළිවෙලක් තියෙනවා. එතකොට මේකට තියෙන කලකිරීම ඇති කරගන්න සුදුසු, වඩාත් සුදුසු ඒකම තමයි ඇත්තටම ඕනේ. මේකට තියෙන ක්‍රියාදාමය තමයි දැන් සීලයක පිට සමතකම තහනකින් හිත වඩලා ඕනේ බලන්න. උඩින් අල්ලගෙන කොහෙන් යන්න හදුවත් දැහැ එන්න එන්න වැඩිද? අපි කවුරුත් කැමති මොන්ට යන්න එහෙම බෑ. මොකද අනුපුබ්බ කිරිය අනුපුබ්බ සිකා අනුපුබ්බට පද. අපිම ගැට ගහගත්ත ගැටයි ලේහ ගන්න වෙලා තියෙන කවුරුත් කරපුවා නෙවෙයි මෙතන තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපි මේක අල්ලගෙන හිටියේ අතහරින්නේ නැහනේ, අතහරින්නේ නැහනේ, අතහරින්නේ නැහනේ කියන දේ මෙතන තියෙන ප්‍රශ්නේ. අත ඇරියට ඉවරයි කියන්නේ. එතකොට අතහරින්නේ නැහැ නේද? දැන් අපි මෙතන කවුරු හරි ඉන්නවා කෙනෙක්. මෙයා බොහොම කැමැත්තෙන් ඉන්නේ. අපිට දැන් ඔය කියලා මෙහෙම කියන සමහර කට්ටිය අපිට වෙනවා හිමින් අයියෝ බලන්න ගාට මෙතන මහ විදියට වැඩ කටයුතු බලනවා මේ වගේ පුදුම දුක්ගෑට මගේ යාළුවෙක්ගේ දරක් නම් තියෙනවා කිසිම වැඩක් නැහැ හරියම නිසා ඉන්න තැනේ දොස්ติก කියන්නත් ඕනේ යන තැනේ ආනසත් කියන්නත් ඕනේ. එතකොට මෙයාගේ හිත ටික ටික නැඹුරු වෙනවා. ඇයි මෙතන දොස්ติกක් තියෙනකොට තවත් ආනසත් දැනක් තියෙනකොට දොස්ติก කිව්වොත් යන්න තැන කිව්වේ නැත්තම් ඒ යන්නේ නැහැ. යන්න තැනක් කිව්වොත් යන්නේ නැහැ මෙතන දොස්ติก පෙන්වෙන්නේ නැත්තම්. හරිද? එහෙනම් මෙතන තියෙන දොස්ติก කියන්නත් ඕනේ. අතන තියෙන ආනසත් කියන්නත්. එතකොටයි යන්න කැමති වෙන්නේ. එහෙනම් අපි යහනම් කියලා නම් යන්න බෑ මොකෙන් හරි යන්න කියලා බෑග් එක කන්නේ එළියෙන් තියලා ඔය වගේ මොකක් හරි උපායක් කරලා පයින්න නේද? ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන කාමයේ දොස් දකින්නත් ඕනේ, නික්කම් යානි සංස දකින්නත් ඕනේ. ඈ ඒතං සංතං ඒතං ප්‍රණීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බ උපති පටිනිස්සග්ගෝ මුක්ති අනාලය තනක්කය විරාග්ගෝ නිරෝධෝ නිබ්බාන ඒතං සංතං ඒතං ප්‍රණීතං ඒ සාන්ත ඒ ප්‍රණීත සිය සංස්කාරයෙන් සංසිඳීමක් යම් නිවනක් තියෙනවනේ. එතකොට මේ ජරා මරණ ශෝක පරිදෙ දුක් දුමන සුපායාසයන්ගෙන් මිදීම මොනතරම් සහනියක්ද සතුටක්ද සැනසෙල්ලක්ද කියලා මේ මෙහෙමයි. නිවන කියලා තව විඳින්න එකක් හිතාගන්න එපා. නිදුක් බවම සපක්. අපි උපමාවක් කළොත් ඕගලන්ට තු ඔළුව එකක් කොමක් හදෙනවා දුකද්ද ඉන්ද බැරි දත්කයක් කොම කොළුවේ එක්කම කොළුව පුපුරන්න ඕනේ කෑ ගහන. හරිද? දුකක් නේද? බැරි වෙලා එක මොහොතකින් ඔළුවේ එක්කම දත්කෙක්කම හොඳ වුණා සැපක් නෙමෙයි. දැන් දත්කෙක්කම හොඳ වුණා ඔළුවෙක්කම හොඳ වුණා කියලා විඳින්න දෙයක් තියෙද? විඳින්න දෙයක් නැහැ. දුක සංසිඳීම සැපක් නෙමෙයිද? ඒ විදිහම වේදනාවක් හැටියට දැනුනොත් මේ ජීවිතයේ දුක, ඒ දුක සංසිඳුනොත් ඒ සංසිඳීමේ අර සැපයක් නෙමෙයිද? අධික සැපයක්. හැබැයි සැපයි කියලා තව විඳින්න එකක් නෙමෙයි. අවේදිත සුඛය. හැබැයි දුක සංසිඳීම සැප. අපි සැප කියලා ගත්තොත් දුක වෙනුවට සැප කියලා ගත්තොත් සංකතයි ඒකත් දුකක් වෙනවා. ඒක විපරිණාම වෙනවා. අනිත්‍ය වෙන එක දුකක්. ඒ හින්දා නිවන කියන අවේදිත සුඛ දුක සංසිඳීම සැප කියන දැනකින් දකින්න. ඥාන ඒ වගේ තැනක් ඉතින් ඒ නිසා නෙක්කම් මේ ආනිසස්ස සිහි කරනවා කාමයේ ආදීන සිහි කරනවා. සිහි කරනකොට ඔන්න සීලය රකින්න හිත නැමෙනවා. සීල භාවනා කරන්න හිත නැමෙනවා. නුවණින් බලන්න හිත නැමෙනවා. මේක හිත නොනැමෙන්න හේතුව ඉන්නේ කී දොස් නොදකින්න යන්න හදන කී ආනසත් නොදකින්න කියන එක. ඒ නිසා කලින් කලට එක මෙනෙහි කරන්න. ඈ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සක්කාය නිරෝධයට හිත නොනැමෙනකොට කාමී ආදීන බලන්න කියනවා. මේ පංච උපාදානස්කන්ධයගේ නිරෝධයට හිත නැමෙන්නේ නැත්නම් ඒකට කටයුතු කරන්න හිතෙන්නේ නැත්නම් තියෙන තැන දොස් ටික දකින්නේ. ධානී ආහාර ගවිතින් දුන්න අතීත අනාගත පච්චස්තන්න අතීත අත්පත්තක වට දුක නිදානී ආහාර ගවිතින් දුන්න ජාති ජරා ව්‍යාධ චුති අපාය අතීත අත්පත්තක වට දුක නිදානී ආහාර ගවිතින් දුන්න සංවේග වත්තෝ නීමානියට පාතෝසසයි මපිචේව ඉමං විදින්නෝ ආසේ වත්තේ සතතමත්තේ හිතබිලාති පක්ඛෝත සෝති විපුලං අත්තපාරි පන්තෝ සෙට්ටං සුඛං මුනි විශිෂ්ඨමතං සුඛේන ඡාති දුජන්නස දෙසස්තන සසර මේක් ජාති වල ඉපදීමේ දුක මෙනෙහි කරන්න ඉපදීමේ දුක කිනුත් ඇත්තටම ඕවා හිතන්න තේ ඉස්සෙල්ලා ගන්න තමන්ට පෙනෙනවා හරිද මානසික තුල අපිට ඉන්නේ විදිහනේ මෙහෙම 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 මනසාත් බවල් තියෙන මේව උපදින්න පුළුවන් මිනිස්සු අතර ඊට පස්සේ තිරිසංගත සත්තු වෙලා ආස්සයෝ වෙලා හරක් ගවයෝ වෙලා නොඑක් සත්තු වෙලා විඳින සසර උපදින්න වෙන දුක් ප්‍රේතය වෙලා අසුරය වෙලා නිරේ වෙලා විඳින්න වෙන දුක් ඈ නොඑක් නොඑක් ආත්ම භාවල උපදින විඳින්න තියෙන දුක් සසර හිතේ තේ කරන ජාති උපදින උපදින සනකම ජරා ජීර්ණ ස්වභාවයට පත්තර තමන්ගේ අතපය තමන්ට බලංගු නැති වෙලා පත් වෙන ස්වභාවයට පත් වෙන්න ඉඩ තියෙනවා කියන එක බලන්න. ජරා ඊට පස්සේ ලෙඩ රෝග සිහි කළ යම්තාක් ලෙඩ රෝග හැදී නම් ඒකට හේතු බලන්න කියලා. මම දැක්කා දවසක් මම ඉස්සර කිව්වද මම අර හරකෙකුට කවුද පොරවකින් හරි මන්නකින් හරි කොටලා විශාල පිටි තුවාලයක් හැදිලා සුදු පාට රෙහෙඳිය කියන්නේ පමෝ බාල. ඉතින් ඌ ඒකේ වේදනාව තව ඒ මතර කපුටෙක් ඇවිල්ලා කොට කොට කනවා. දැන් කාටද කියන්නේ බෙහෙත් දාගන්න යන්න කියලා. ඈ ඉතින් මේ වගේ දෙයක් අර අපි නම් චූටි තුවාල කරන දොස්තර මහත්තයා ගාවට යනවා දුවනවා බෙහෙත් දාගන්නවා කියයි අද පුළුවන් වෙයි. නමුත් අර වගේ දෙනක උපන්න කවුද? ඉතින් ඔහුගේ සසර. ඈ ඊට පස්සේ කවුද එක්ක තව බැල්ලක් ඉන්නවා පැටවුම් දානවා. වාහනයකට හැප්පිලා පිටපසට පරණ ඇදගෙන යන්නේ ජීවත් විදියුම් පොමෝ ගහල කිට් වෙන්න බෑ ගඳ සිරිසිරි ගහලා අනේ පැටව ඊයස්සේ දිහල කිරිබුන්න කොහෙනවා ඉතින් මේ සසර ස්වභාවය මේක තව කාගේ ජීවිත නෙමෙයි අපේ හැටි අපේ ජීවිත මේවා ඔගොල්ලෝ හිතන්නේ අපිට එතකොට අර ආස්වාදයේ විතරේ පේන්නේ නිකම්ට හරි හිතෙනවනම් ඒ කාන්තේ මේ ජීවිතය කියන එක මේක මායාවක් මේ වගේ විපතක් වළක්ව ගන්න මේ වගේ විපතකින් ගැලවෙන්න තියෙන මාර්ගයේ අහුරන්න ආපු වටපිටාවක ඔබේ ඔයගලට මේක පේන්නේ මේක සම්පතක් හැටියට පේන්නේ නැහැ මේ තියෙන එකේ රැවටුනොත් මේ වගේ දුකින් මිදෙන්න තියෙන අවස්ථාවක් නැති වෙන්නේ කියලා මේ සැපය කියන එක දිහා බලන්න හතුරෙක් හැටියට ඇයි මේ වගේ දුක සිහි කළ මේ වගේ දුකින් මිදෙන්න තියෙන එක වළක්වන්න ඇවිල්ලා මේ කියන තැනකින් දකින්න උරු වෙන්නේ ඈ එහෙම නැත්නම් ඇත්තටම මේ සැපයි කියලා අපිට හම්බෙන මේ ස්වභාවය අපිට හිතේ සීවණන් ඉන්නවා එහෙම නෙමෙයි. ඉතින් අන්න ඒ වගේ ආධිනෝ ටික දකින්න අනේ මේ වගේ දුක් නැති තැනක් තියෙනවා නම් දුක නැතිනම් එතන මොන තරම් තනසිල්ලක්ද කියලා හිතන්න. නොපෙනෙන නිවන ගැන හිතන්න එපා. මේ දුක සිහි කරලා මේ දුක යම් තැනක නැත්තම් ඒක මොන තරම් සැපද කියලා හිතන්න. ඒක තමයි නිවන. ওই විදිහට මෙනෙහි කරනනම් ඔයගොල්ලන්ට මේ ප්‍රතිපදාවට උත්සාහවත් වෙනවා. ඒ විදිහට යෝනිසෝමනසිකාරයේ කිරීම තමයි මේ කලකිරීම තියෙන ප්‍රතිපදාව. හැබැයි ඔය මත්මේ කලකිරීම පුද්ගල භවෙ මේ කලකිරීම හේතු මේ ප්‍රතිපදාව පුරවා ගන්න. ප්‍රතිපදාව පුරනකොට ඇත්ත දැකීමෙන්ම කලකිරීම ඇති වෙනවා. ලියුමක් තියෙනවා. මතනේ ලියුම් කියන්න හරියම වගේ කියන්නේ මොන හර්ධයක් කියවට මම හරි හිමේ ජීවිත මට මේක කියවන්න ගොඩාක් වෙලා යයි මේක කවුරු කියනවා නම් ඒත් පුළුවන් උභාරතේ අද දින කියා දුන් සත්‍ය නෙමෙයි ඇතිව ඇවිදින ඇතුව ඇවිදින එවිට ගහකොළ පවා ලස්සනට පෙනේවි මේ ඇසම විට බොහෝ මට මේක
ගහකොළ පවා ලස්සනට පෙනේවි. මේ ඇසුරිට බොහෝ කාලයක් සිට අසා උප්පන්නට සිවුදයක් ලැබුණාසේ ලොකු සතුටක් දැනුනි. අද ස්වාමීන් වහන්සේ ඒ ගැන තවත් විස්තර ඇතිව කියලා දෙනමින් ඉල්ලා සිටිමි. පසුගිය වසරේ ඔබ වහන්සේගේ ධර්ම දේශනාවකදී සති නිමිත්ත අසා දැනගෙන නිතර නිතර පුහුණු කළෙමි. ඒත් ඒ නිරන්තර පුහුණුවක් නොවිනි. අද දින පටන් මම මේ නොකඩවා නිරන්තර පුහුණුවක් කරගන්නට අදිෂ්ඨාන කරගතිමි. සක්මන් භාවනාව තුළදී දිනක් අන්ධයා සහ කුරා දැකගත්තෙමි. ඒ දිටේ කුරා සහ අන්ධයා බව දැනගත්තේ ඔබ වහන්සේගේ ධර්ම දේශනාව අසනට ලැබුණු පසුවයි. අර ස්වාමීන් වහන්සේ දිනක් සති නිමිත්ත ඇතුළු සක්මන් කරද්දී ඇසට රූපයක් ඇටි ඇස රූපය හා සිත එකතු වන දැනකින්ම කරුණාසේ දිව ශරීරයේ මනස මේ සියල්ල ඊටමත් වේගකින් වැඩ කරන බව දැනගනි. ඇසත් රූපයත් සිතත් පමණයි වැඩ කළේ කියා සිතුවද සියලු ඉන්ද්‍රයන් උනවත් තාම වැඩ කරන බව දැනගත්. මෙහි වැරදි නිවැරදි කර පාදා දෙනමින් ඉන්නා සිටිමි.
මේ සතියේ ප්‍රශ්න කීපයක් ඒක සතියේ නිමිති හිත තියාගන්න කියලා කිව්වේ අපි ඒකේ කෘත්‍යය තමයි මොකද්ද? සීමා නොකරලද මනසකින් ජීවත් වෙන කියන එක. ඒක සීමා නොකරල කිසියකට පොදු විදිහට පෞද්ගලික කරලා සිත තබා ගන්න තේ ඉන්න කියලා කිව්වට අපිට තැනක් නැති වුණත් ඉන්න බෑ. ඒ නිසා උපායක් හැටියට සතියේ නිමිති තියාගන්න කියලා කිව්වා. එතකොට සතියේ නිමිති හිත තියාගන්නේ ඇයිද කියන කාරණාව ඔබ තේරෙනවනේ. එතකොට සතිලෙන් ඉති තියාගෙන මෙහෙම බැලුවොත් ඔයාලට හිත මෙහෙ තියෙන කෙනෙනවා විතරයි. කෙනෙන දේ තුල තමන් වැසගෙන නැහැ. ඒක කෙලෙස් නිලන එක අඩු වෙන්න, තියෙන කෙලෙස් අඩු වෙන්න, අලුතෙන් කෙලෙස් නොවෙන්න, යෝනිසෝ මානසිකාර පීඩහතල දෙන්න ලොකු උපකාරයි. ඒ නිසා ඒක නාපේ හොතුල් දෙක ගාව හිතෙන් බලාගෙන හිත යොමු කරගෙන ජීවත් වෙන හුරු වෙන කෙනෙක්යි සතිලෙන් ඉති කියලා කිව්වේ. ඊට පස්සේ අපි මෙහෙම භවනා කරනකොට නීවරණ ධර්ම අඩු වෙනකොට යම් යම් අද්දකින් යම් වෙලාවක ඇතිවෙල නැති වෙන්න පුළුවන්. නමුත් ඒක මේ හිත වඩනකොට වැඩි වෙන අද්දකේ නෑ. ඕකෙන් අපිට ලොකු යහපතක් වෙලාවත් අයහපතක් වෙලාවත් නෑ. හිත වැඩෙනවා කියන තියෙන සාක්ෂියක් විතරයි. ඒ නිසා ඒකෙන් සතුටු වෙන්න එපා. මොකද අපි හිත පෙහින්දයි මම අර පිලා වගේ පෙනෙනා නාම ධර්මයට එතකොට අන්ධය වගේ පෙනෙන රූපෙට මේ නාම රූප දෙක එකතු වෙලා පිලා අන්ධයගේ කන්ට නැගලා වගේ යනවා. ඒ කියන්නේ පිලාට පේනවා අන්ධයට පේන්නේ. අන්ධයට යන්න පුළුවන් පිලාට යන්න බැහැ. එතකොට ඇස් පෙනෙන කකුල් තියෙන කෙනාට කිව්ව මොකද්ද? අන්ධය කියලා. මේ ඇස් නොපෙනෙන කකුල් තියෙන කෙනාට කිව්ව අන්ධය කියලා. ඇස් පෙනෙන කකුල් නැති කෙනාට කිව්ව පිලා කියලා. පිලා අන්ධයාගේ කර උඩට නැග්ගහම ආරයා යනවා, මෙයා පෙන්නනවා. දෙන්නගේ කෘත්‍යයෙන් දෙන්නම යනවා. ඒ වගේ නාම ධර්ම කියන්නේ කකුල් නැහැ පේනවා. රූපය කියන්නේ කකුල් තියෙනවා පේන්නේ. ඒ වගේ ඒ අන්ධය පිලා එක තියලා වගේ මේ නාම රූප දෙකේ පැවැත්ම කියලා කියන මම දවසක උපමාවක් ගත්තා. ඒක කියන්නේ ඉතින් ඇත්තටම මේ ටික දැකලා නැති වෙනව නෙමෙයි. අඛණ්ඩව සිතීමකින් තොරව දෙනෙන මට්ටමට එන්න ඕනේ අපිට. අත්ති කායත 50 සතිපත්තිපත්තව සත්‍ය තුබිය නෝ කායපමණක් ඇත්තියන සිහිය හොඳින් එළඹ සිටිනවා. හිතෙන් සිහි කෙරුවොත් ඇහෙන් බැලුවොත් දෙනෙන මට්ටමට එන මට්ටමක් තියෙනවා. අන්න ඒ මට්ටමට යනකම් මේක කරන්න. එදාට ඒකෙදිවත් ඒ දෙනෙනවා කියලා සතුට වෙන්න ඕනේ නැහැ. ඉබේම ප්‍රීති ප්‍රමෝදිය උපදිනවා තමයි. ඒ ප්‍රීති ප්‍රමෝදයේ උපකාරයි බාහිරට නැඹුරු වී ආධ්‍යාත්මයට නැඹුරු වෙලා ධර්ම මට්ටමට හිත වැඩෙන. ඊට පස්සේ තව මොකද්ද? හරි, තව කීයද කරමු? රූප ශබ්ද මේව ආයතන වේගින් බිනිබිදි යනවා කියලා තේරෙනවා. කියන්නේ අපි ඉතින් මෙහෙ කරන්නේ ඇත්තටම ආයතන ටික වේගයෙන් ඉපද නිරුද්ධ වෙන සිද්ධියක් වෙනවා තමයි. නමුත් ওই සිද්ධිය නතර කරන්නයි ඕනේ. දැන දැකම ඇහෙන් බලන රූපේ දැන දැකම මේ වේදනා සංඥා උපදිනවා. දැන දැකම නිරුද්ධ වෙනවා. දැන දැක්කම සිහියෙන්මයි සබ්ද ටික අහන්නේ. දැන දැක්කම ඒක අවසන් වෙනවා කියලා ඒ ආයතනයේ විතරක් සීමා වෙලා වේගය නැතර වෙලා වේගය නැති වෙලා ජීවිතයයි අරමුණයි අරමුණයි ජීවිතයයි එකටම එකද එකටම නිරුද්ධ වෙනවා කියන තැනකට එනකන් එන්න ඕනේ. එතකොට තමයි වේගී නැති වේගී නැති ආයතන හයක් ගැන දැනුම තියෙන මට්ටම අවිද්‍යාව තමයි. එහෙනම් ඒක නතර වීම යොනෙම මොකද ඇත්ත උච්චක. ඒ ප්‍රශ්නේ තමයි. අකෝපට වෙනවා. කාය විඤ්ඤාති වචී විඤ්ඤාති වෙන්නේ සිටේ පවතින සූක්ෂම රූප වල තවත්මට පෙර අවිද්‍ය කර්ම සංහා හේතු නැතින විඥානයෙන් හේතු වෙනවද නැතිනම් ඉහත කි සූක්ෂම රූප වල තවත්ම හැට ගැනීම සිදුවන්නේ කෙසේද? ඇත්තටම මේ ඔක්කොම කර්මජ රූප කර්මජ කියලා කියන්නේ හැබැයි මෙහෙම වචී විඤ්ඤාතියට කියලා චිත්තජ රූප කියලා. එතකොට කාය විඤ්ඤාති වචී විඤ්ඤාති මේවා මුල සිට ඒ හින්දා කර්මජ රූප කියනවා. මේකේ ක්‍රම කීපයක් තියෙනවා. ඒ කියන්නේ රූපයක් හටගන්න කම්ම චිත්ත කෘතු ආහාර කියලා ක්‍රම හතරක් තියෙනවා. ඒ කියන්නේ අපි කියන්නේ මේ සුකුම රූප කියන ඒවා ඇහැ කන දිව නාසය ශරීරය මේවා චිත්තජ රූප. සිතෙන් උපදින රූප. ඊට පස්සේ කෙස් ලොම් නියදත් මේ ශරීරය ඇතුළත කැහැලි ආහාරජ රූප. බාහිර වස්තුන්ගේ මේ හැදිලා තියෙන ඒවා චිත්තජ රූප. කම්ම හිතෙන් අපි සිහි කරගන්නවා gedara arahena කියලා සිහි කරගන්නකොට කියන රූප මෙන්න මේවා චිත්ත. කම්ම චිත්ත බාහිර තියෙන ඒවා ඍතු ඒ වගේම මේ කනබුන ආහාරෙන් හැදුණු රූප. එතකොට චිතෙන් උපදින රූප වලට කියනවා චිත්ත රූප කියලා. කර්මයේ මුල් වල හට ගන්න රූප වලට කර්මජ රූප කියලා. මේ සූක්ෂම රූප වල දැන් කාය විඤ්ඤාති වචී විඤ්ඤාති වගේ දේවල් ගත්තාම ඔතන සමහර රූප තියෙන ප්‍රත්‍ය දෙකක් එකතු වෙන ඒවා. කර්ම ප්‍රත්‍යයක් එකතු වෙනවා. දැන් වචී විඤ්ඤාති වගේ රූපයක් ගත්තොත් කර්මයි චිත්තයි කියන දෙකම චිත්තජ රූප කියලා කියනවා. සිතත් ඕන මේ රූපය හදන්න කර්මයක් තියෙන. එතකොට අපි කියමු ඔකේ තියෙනවා කර්ම ප්‍රත්‍ය ඍත් සමුත්තාන ආහාර ප්‍රත්‍ය ඍත් සමුත්තාන. ඒ කියන්නේ ප්‍රත්‍ය වෙන එක ප්‍රකට වෙන වෙන එක කියලා. අපි නිකම් උඩට දෙන්නන්නේ දැන් කෙනෙක් කනබුන ආහාරය ගන්නවා. ආහාරය අරගෙන අවුයනකොට කරප්පන් හැදෙනවා. කියන්නේ එතකොට අවු යන හින්දායි කරප්පන් හැදුනේ. කනබුන ආහාරය කියන එක හේතුයි අවු කියන එකකින් ඍතුත්වයක් එක තියලා මේ කරප්පම හැදෙනවා කියන එක තියෙන්නේ. කර්ම ඍතු කියන දෙකෙන්ම හැදිච්ච රූපය. අන්න ඒ වගේ මේ රූප හැදෙනකොට ඒකේ වෙනස්කම් තියෙනවා. දැන් අපි කියමු දෙවියන්ට ගන්න විමාන පහළ වෙනවා. එයාගේ විමානයට පහළ වෙන්නේ කර්මජ රූප ඍතු සමුත්තාන. බාහිර තියෙන ඍතුයේ තියෙන පටිවිපෝ තේජෝ වායු කියන සතර මහ ධාතු තමයි මෙයාට විපාක දෙන්න පුළුවන් විදිහට සකස් වෙන්නේ. ඒ විදිහට සකස් වෙන්නේ මොකද්ද? කර්මය නිසා. කර්ම ප්‍රත්‍ය ඍතු සමුත්තා. එතකොට රෞල වෙනවා, කෙස් වෙනවා. කර්ම ප්‍රත්‍යෙන් ආහාර සමුත්තා. කර්මජ රූපයක් ඉති පුරුෂ ඉන්ද්‍රිය කියන නිසා රෞල වෙන්නේ. හැබැයි කනබුන ආහාරය ඕනේ. කර්මජ රූපේ වුණාට කර්ම ප්‍රත්‍ය සමුත්ථානේ තියෙන ආහාරය. අන්න ඒ වගේ මේ ආහාරවලදී මේ රූප කම්ම චිත්තයුතු ආහාර කියලා හතරෙන් ප්‍රධාන වශයෙන් පෙන්වුවාට ඔය හතරම හතරෙන්මයි රූප හැදෙන්නේ. ඒ කියන්නේ හතරෙන්ම කියන්නේ එයින් බැහැර නෙමෙයි. ඒක එකක් හෝ තියෙන්න පුළුවන්, දෙකක් හෝ තියෙන්න පුළුවන්, තුනක් හෝ තියෙන්න පුළුවන්, හතරක් හෝ තියෙන්න පුළුවන්. හතරම හොයදලා තියෙන්න පුළුවන්. ඒ වගේ ওই හතර ඇතුළත තමයි කරවලන් වල රූප කියලා එමක් හඳුනන හැදෙන්නේ කියන එකයි කියන්නේ. එනක මේ වචී විඤ්ඤාති කියන එක එහෙම චිත්තජ රූප කියලා කියනවා. ඒ කියන්නේ සිතින් උපදින නිසා ඒකට කර්මය සම්බන්ධයි. ඒ වගේ මොකද කියන්නේ මේ කාය විඤ්ඤාතියටත් එහෙම. කායෙන් ආහාර දෙක මේ සිත මුල් කරගෙනයි මේ විඤ්ඤාති රූප උපදවන්නේ. නමුත් ඒබඳු සිතේ පැවැත්මට කර්මය උපකාර. පංච නීවරණ ධර්මයන් වන උද්දච්ච කුක්කුච්ච යන උද්දච්ච චිත්තයගේ විසිරීම කුක්කුච්ච චෛත්‍යිකයන්ගේ විසිරීම ලෙස සලසා ඇත. අප කෙසේ කරුණාවෙන් තවදුරටත් මේ පැහැදිලි කළ දෙන්න. උද්දච්ච චිත්තයගේ විසිරීම උද්දච්ච කෞදයකදී නෑ නෑ මට මේක තිබුණු තැන කොහෙද කියලා හදනවා. ආ මේක මමවත් කොහෙද කියලාද දැක්කේ. ඔව් මේකෙදී මේක අර්ථ දෙකක් තියෙයි. උද්දච්චය කියලා කියන්නේ සිතේ විසිරීම. කුක්කුච්චය කියලා කියන්නේ අපි කියමු දැන් උද්දච්ච කුක්කුච්ච කියන්නේ සිතුරු සිතේ විසිරුණු කමහ සැකේ කියන එක. කුකුස් කරනවා කියලා කියන්නේ. එතකොට ඒක තමයි ඒකේ ඇත්ත. හැබැයි ඉතින් ඒකේ ඒ සැකේ කියන එක ඉතින් සිතුවිලි නානත්ව නිසා තමයි වෙන්නේ. අපි ඒක දත යුතුයි. ඒ කියන්නේ සිතුවිලි වලින් තමයි කොහේද කෙසේද කියලා සැකේ කියන එක ඇති වෙන්නේ. මේ සිත නොයෙක් නොයෙක් අරමුණු වල දුවන එකට තමයි අපි කියමු මේ සිත ගත්තාම දැන් සිතේ තියෙනවා අපි කියමු කායප්පස්සද්ද චිත්තප්පස්සද්ද කියලා දෙකක් බෙදනවනේ. එතකොට මේ සිතේ සංසිඳීම විඥානයගේ සංසිඳුනොත් තමයි සිත සංසිඳේ. වේදනා සංඥා සංඛාරයන්ගේ සංසිඳුනොත් තමයි කය සංසිඳේ. එතකොට සිතේ සංසිඳීමට විඥානයේ සංසිඳෙන්න ඕනේ, කයේ සංසිඳීමට සිතුවිලි සංසිඳෙන්න ඕනේ. ඒ වගේ මේ උද්දච්ච කුච්චේදී නොයෙක් නොයෙක් අරමුණු ගැන හිතන එක නතර වෙන්න ඕනේ උද්දච්චේ නතර වෙන්න. එතකොට හටගන්න සිතේ උනත් කෙසේද කෙසේද කියලා තියෙන සැක සංඛ්‍යාව නැති වෙන්න ඕනේ සිතුවිලි සංසිඳේ. සිත සහ සිතුවිලි වල තියෙන වෙනස්කමක් මේක තියෙන්නේ. උද්දච්චය සහ කුක්කුච්චය කියලා කියනකොට අපි එතෙන්දී සිතුවිලි වල විසිරීම කියන එක වෙල තියෙන්නේ කෙසේද කෙසේද යන විමුතියයි කියන කාරණාව තේරුම් ගන්න ඕනේ මෙතන. ඒක තමයි මම කිව්වේ. තව ඕක අපි කෙටි කරලා කැටි කරලා ගන්නවා. මොකද මේ දෙක එකට යෙදුනහම එක කෘත්‍යයක් තියෙනවා. ඒ කියන්නේ අපිට නිශ්චිතතාවයක් නැතිකම හින්දායි, පැහැදිලි අවබෝධයක් නැති හින්දායි එක එක දේවල් හිතන ගතිය තියෙන්නේ. ඔකට පෙන්නන්න දැන් අලු ගොඩකට පොල්ලකින් ගැහුවාම විසිරෙන්නේ. අන්න ඒ වගේ මේ සිතේ විසිරීම කියන. එතකොට උද්දච්චය කියන කාරණාව නතර වෙනකොට කුක්කුච්චේ නතර වෙනවා. කුක්කුච්චේ නතර වෙනකොට උද්දච්චය නතර වෙනවා කියන එක. ඒ කියන්නේ කෙසේ කෙසේද විමති තියෙන හින්දා එක එක දේවල් හිතන්නේ. එක එක හිතන හින්දා හිත ප්‍රභේදගත වෙනවා. හිත ප්‍රභේදගත වෙන හින්දා ආයෙත් හිතන්නේ. ඒක දෙක එකට තියෙනවා. ඒ සමත නිමිත්තෙන් මේ දෙකම එකට වෙනවා. නතර වෙනවා. හිත නොයෙක් නොයෙක් කර්මවල දුවනකොට නොයෙක් නොයෙක් අදහස් නැති වෙනවා. නොයෙක් නොයෙක් අදහස් නැති වෙනකොට සිත එක දැනක නතර වෙනවා. කියලා මේ දෙකම වෙනවා. සිත සහ සිතුවිලි දෙකේ වැඩ දෙකක් කරනවා කියන එකත් අපි තේරුම් ගන්න. පෙනෙනවා, ඇහෙනවා, දකිනවා යන භවංග මට්ටමේ සිත පවතින තැන පෙනීම කියන කාරණාවේදී පංච උපාදාන ස්කන්ධය ඇති වෙනවද? ඇති වෙනවා. පංච උපාදාන ස්කන්ධය තමයි තියෙන්නේ. එතනදී අපිට මේක පටලවා ගන්න එපා. අපිට ඇහැ රූපය මුල් කාරණාව කරගෙන යනකොට ඒ සිතටත් අපි හඳුනන චක්කු විඥාන කියලා. ඒ මට්ටමට. නමුත් අපි මෙහෙම බලන්න ගියහම ඇහැ උපදිනකොට ඇහැ රූපේ චක්කු විඥානය කියලා ප්‍රධාන වශයෙන් අපි කතා කරන තැන තමයි චක්කු සම්පස්සේ කියන්නේ. අතනදී අපි චක්කු සම්පස්සේ කියන්නේ නැහැ. මේකෙන්දී චේතෝ සම්පස්සේ කියලා හඳුන්වන්නේ. සිතේ ස්පර්ශයක් කියලා. මේ පෙනෙන ධර්මතා ආරම්භයේ චේතෝ සම්පස්සේක් තියෙනවා. නමුත් අපිට පෙනෙනවා කියන සිද්ධිය මේ ඇතුළටම පෙනෙනවා. ඒ පෙනෙන තැන මව කුසක ප්‍රතිසන්දියේ ඉඳලම තියෙන්නේ පංච උපාදාන ස්කන්ධය. ඒ කියන්නේ පංච උපාදාන ස්කන්ධය කියලා කියන්නේ උපාදානයේ තියෙනවා කියන එකට නෙමෙයි. මේ පංච උපාදානස්කන්ධයත් උපාදානය දෙකක්. පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ උපාදානේ බහලන්න පුළුවන් නිසා ස්කන්ධ ටිකමයි තියෙන්නේ. ඒකයි මේ ස්කන්ධ ටික පිරිසිදු. උපාදානේ තියෙන කෙනාගේ උපාදානේ මේකට බහලන්න පුළුවන් හින්දා පංච උපාදානස්කන්ධය කියනවා. බෝතලේ වීදු සීනි දාන්න පුළුවන් හින්දා දාන හින්දා සීනි බෝතලේ. නැත්නම් සීනි වලේ බෝතලේ හැදිච්ච හින්දා නෙමෙයි. මොකද ඕකට දැරියල පිටි දැම්මෝ පිටි බෝතලේ කියයි. ලුණු දැම්මෝ ලුණු බෝතලේ කියයි. බෝතලේ ලුණු හෝ පිටි හෝ සීනි හින්දා නෙමෙයි ඒක බහලන්න පුළුවන් කමෙන් නම් කරනවා. බහලා තියෙන බවෙන් නම් කරනවා. නමුත් ද්‍රව්‍ය සහ ඒකට වැටෙන ද්‍රව්‍ය සහ භාණ්ඩ වෙනස්. ස්කන්ධ ටික බෝතලේ වගේ උපාදානයේ පිටි ලුණු සීනි ටික වගේ. එතකොට මේ උපාදානේ මේ ස්කන්ධයට බහලන්න පුළුවන් නිසා උපාදානයෙන් කතා කළොත් මේකට උපාදාන ස්කන්ධ කියනවා. අපි නීවරණ කියන ටික පිටි දැම්මොත් පිටි බෝතල කියනවා වගේ මේ නීවරණය කතා කරොත් මේ ස්කන්ධ ටික නීවරණ නීය කියලා කියනවා. අපි යෝග කියන එකෙන් කතා කරුවොත් මේකට කියන ඕග නීය කියලා. යෝග නීය කියලා. ආශ්‍රව මේකට බහලන්න පුළුවන් මේකට සාසව කියනවා. එතකොට මෙයාට එක එක නම් ලැබුණේ ඊයේ කෙලෙසේ මත මිසක මෙයාට නම් ලැබුණේ ඒකට දාන ද්‍රව්‍ය මත මිසක මේ කාරණාව තුළ ද්‍රව්‍ය තියෙන හින්දා නෙමෙයි. ඒ නිසා භවංග මට්ටමේ පංච උපාදාන ස්කන්ධයක් තියෙයි. සාසව ධර්මයක් තියෙයි, උපාදානීය ධර්මයක් තියෙයි, නිවර්ණීය ධර්මයක් තියෙයි කියලා කියන සුදුසුයි. ඇයි? ඊට පස්ව උපදින උපාදානයෙන් අපිට මේක බහලන්න පුළුවන්කම නිසා. උපාදාන ඇති කරගන්න පුළුවන් සැතන කෙලෙසියක් තියෙනවට කිව්වා නෙමෙයි. කෙලෙසේ බහලන්න, ඒ කියන්නේ සීනි බෝතලේ කිව්වේ බෝතලේ සීනි හැදිලා සීනි වලින් හැදුණා කියන හින්දා නෙමෙයි කියන එක තේරුම් ගන්න. මම හොඳයි. ස්වාමීන් වහන්ස, භවය තීරණය කරන චෛතසික ඉපදීම සඳහා අකුසල කර්ම මෙන්ද කුසල කර්මද මූලික වේ. එබැවින් දන් දීම ආදී කුසල කර්ම වල යෙදීමේදී ආනිසංස මෙනෙහි කිරීම යනු හේතුඵල සම්බන්ධතාවයට පටහැනි මූලයක් නොවන්නේද? බොහොම හොඳ ප්‍රශ්නය. මොකද මේක තමයි ඔක්කොම හිතන්නේ. දැන් කුසල කර්ම කෙරුවොත් අකුසල කර්ම කෙරුවොත් කර්මයි කියලා හිතන්නේ. මෙතන තියෙන ප්‍රශ්නේ තියෙන්නේ කුසල කර්මයේ හෝ අකුසල කර්මයේ නෙමෙයි. මේ තුල ඇති කෙලෙසේ. දැන් ඇත්තටම කර්මයක් ගත්තහම අකුසල කර්මයේ තුල ලෝභ, ද්වේෂ, මෝහ කියන කෙලෙසේ යෙදිලාමයි තියෙන්නේ. එයින් උපදින විපාකයට සමගාමීව ලෝභ, ද්වේෂ, මෝහ ඇති වෙනවා. කුසල කර්මයකින් ලෝභ, ද්වේෂ, මෝහ නැහැ. අලෝභ, ද්වේෂ, මෝහ තියෙන එයින් උපදින විපාකයක්, එයින් උපදින විපාකයට සමගාමීවම කෙලෙස් නැහැ. කෙලෙස් යෙදිලා නැහැ. ඒක වෙනම අරමුණු කළ කෙලෙස් ඇති කරගත්තොත් විතරයි. අකුසල සිතක එහෙම බෑ. අකුසල සිතක අපි කියමු ඔක අපි උසල කතා කරපු පරියායෙම ගත්තොත් අවිද්‍ය සත්‍ය සංඛාරා කියලා අකුසල සංස්කාර සිතක් හටගත්. ඒ සිත නිසාම විඥාන වල නාම රූප වල සලආයතන වල පස්ස වේ ඇති වෙනකොට ඒක ලෝභ සහගත සිතක් නම් පස්සපච්ච වේදනා, වේදනාපච්ච තණ්හා, තණ්හාපච්ච උපාදාන කියලා එකතම නම් කරන්න වෙයි. ද්වේෂ සහගත සිතක් නම් අවිද්‍යාපච්ච සංඛාර, සංඛාරපච්ච විඥාන, විඥානපච්ච නාම රූප, නාම රූපච්ච සලආයතන, සලආයතනපච්ච පස්ස, පස්සපච්ච වේදන, වේදනාපච්ච පටිග, පටිගපච්ච උපාදාන කියලා නම් කරන්න බෑ. ඊට පස්සේ මොහසිත අයික මේක වෙන් කරන්න බැරුව කෙලෙසේ තියෙනවා. මොහසිතක් ගත්තොත් අකුසල සිත් 12ක් තියෙන්නේ, ඔච්චරයි 12. අවිද්‍යාපච්ච සංඛාර, සංඛාරපච්ච විඥාන, විඥානපච්ච නාම රූප, නාම රූපච්ච සලආයතන, සලආයතනපච්ච පස්ස, පස්සපච්ච වේදන, වේදනාපච්ච උද්දච්ච නැත්නම් කුක්කු අකුසල සිතේ මොකද්ද? මෝහ මූලික අකුසල සිද්දක උද්දච්ච තාගත, විචිකිච්ඡා තාගත, වේදනාපච්ච විචිකිච්ඡා, වේදනාපච්ච උද්දච්ච, උද්දච්චපච්ච උපාදාන කියන තැනින් එකටම තියෙන. නමුත් කුසල සිතක අවිද්‍යාපච්ච සංඛාර කියන්නේ. ඒකට අවිද්‍යාපච්ච සංඛාර කියන්නේ. කුසල මූලපච්ච සංඛාර. අකුසලය මේ සිතේ ගැටිලා නැහැ. මම කිව්වේ අවිද්‍යාව නිසා අකුසලයක් අවිද්‍යාපච්ච සංඛාරා වෙනකොට අවිද්‍යාව නිසා සංඛාරේ උනේ කොහොමද කියන කාරණා තියෙනවා කියන. දැන් අර අකුසල සිතේ අවිද්‍යාව ගැටිලා නැහැ කියන්නේ. අවිද්‍යාව යෙදිලාමයි තියෙන්නේ. දැන් පුඤ්ඤාවි සංඛාරයට අවිද්‍යාපච්ච සංඛාරා තමයි. හැබැයි මේ සංඛාරේ අවිද්‍යාව ගැටිලා නැහැ. අවිද්‍යාව තියෙන්නේ නිස්සිය ප්‍රත්‍යයකින්. ඒ කියන්නේ අවිද්‍යාවේ හුරුව විතරයි තියෙන්නේ. ඒ කියන්නේ මේ ඇත්ත නොදකින්න කම නිසා කියන තැනකින් තියෙනවා මිසක එයින් උපන්න දෙයක් නෙමෙයි කුසලය. ඒ සිතේ සහජාතව අඤ්ඤමඤ්ඤව සම්ප්‍රයුක්තෝ නැහැ අවිද්‍යාව. ඒකයි. එතකොට කුසල මූලපත්‍ය සංඛාරා කියලා තමයි විස්තර කරන්න වෙන්නේ. ඒ මේ සංස්කාරය තියෙන්නේ අලෝභ අධේස අමෝහ කියන කුසල මූලයකින්. එතකොට කුසල මූලපච්චය සංඛාරා. ඒ සංඛාරයෙන් හටගත් විඥාන. විඥානපච්චය නාම රූපච්චය සලආයතන. සලආයතනපච්චය පස්ස. පස්සපච්චය වේදනා. වේදනාපච්චය අදිමුක්ඛ. පැහැදිලිම තියෙන්නේ. අදිමුක්ඛපච්චය හරිද? ඒ නිසා කුසලය කියන එක තව කර්මයක් තමයි. හැබැයි මේ කුසලය කියන එක එයාට පුළුවන් නිවනටම උපවලා හරි කරගන්න. මේ කුසලය කියන එක සසර දිස් වෙන එකක් නම් බුදුහාමුදුරුව කවදාවත් කුසල් කරන්න කියන්නේ නැහැ. අකුසලයේ කෙලින්ම සතර දික් වෙනවා. අකුසලයෙන් වැඩ ගන්නම බෑ. අකුසලයේ යහපත වෙන්නේම නැහැ. මෙලොවත් පරලොවත් ඒක අතහැරිය යුතුමයි. කුසලය කියන එක ඒකෙන් යහපතක් මේ ජීවිතේට දෙනවා. දැඩි ලෝභය අයින් කරලා ප්‍රතිපදාවට ඉඩ හදලා දෙනවා. භවගාමි වුණ දුක් සහිත උපත්තිය වළක්වන සුගතිගාමි උපත්තියක් ලබා දෙනවා. ඊට පස්සේ චිත්ත අලංකාරය නිසා අපි කියමු චාගානුසුති භවනාව හැටියට තමන්ගේ සිතේ නීවරණ ධර්ම දුරු කරගන්න හිතේ ඇතිවෙන මන්දගාමි අදහස් කුසල ධර්මයේ අරතිය දුරු කරගෙන තමන් කරපු කුසල ධර්මයන් නැවත නැවත මෙනෙහි කරලා සතුට ඇති කරගෙන ඒ සතුටෙන් භවනා කරන්න පුළුවන් විදිහට තමන්ට මේ චිත්ත අලංකාරය පිටසක් උදව් කර ගන්න පුළුවන්. ඊට පස්සේ තමන් එක භවනාවක් කරන්න ඉඩ නැහැ. කරන්න බෑ. හිත දුවනවා වැඩි. භවනාවකට ඕනේ නැහැ. සද්ද නැතු එක තැනක ඉඳගෙන තමන් කරපු කුසල ධර්ම හැත්තුරුණු සුචරිත හොඳට සිහි කරනවා. සිහි කරනකොට ඡාගනසුතු භවනාව. ඔන්න රළු නිවරණ ටික අඩු වෙනවා. ඊට පස්සේ සත්‍ය නිමිති ඉඳ තියන්නේ. හොඳට පුළුවන් කරගන්න. නිවනටම කුළු කරන්නේ මේක නිවනට උදානය කියන එක නිවනට උපකාරයක්මයි මේ ජීවිතේ. ඊට පස්සේ දන් දෙන ජීවිතයක කුසල කර්මයට මිනිස්සෙක් හෝ දෙවියෙක් හෝ බ්‍රහ්මෙක් හෝ උනොත් මිසක චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න පුළුවන් තිරිසනෙක් හෝ වෙනතනක හිටු පුළුවන්ද? මේ වගේ කුසල ධර්මකින් තමයි මිනිස්සෙක් හෝ දෙවියෙක් හෝ බ්‍රහ්මෙක් වෙන්නේ. භාවනා කළා කියලා මේ වගේ කුසල ධර්ම කුසල නිමිත්තක් තමයි එයාට භවනා මානසිකාරණ සම්බන්ධ වෙලා ප්‍රතිසන්දියට ඉදිරිපත් වෙන්නේ. මේ වගේ කුසල ධර්මයක් කරලා නිවන් ප්‍රාර්ථනා කළාම නිවන් දකින ජීවිතයක නිවනට උපකාරීව භවභෝගතු උපදිනවා. ඒක හානියක් වෙන්නේ නැහැ. අනේ පිටිසිත තුමා විසක්කව උපාසිකව තමන් නිවන් දැක්ක ශාසනයට බොහෝ උපකාර කළා. බොහෝ දිනකට ධහපතක් කරගත්තා. එයාට සතර වරදුනෙත් නැහැ. ජීවිතේ මෙලොවම සම්භවණීය මෙලොවම අනිත් ඔක්කොටම වඩා හැමෝම ප්‍රභූවරයෙක් කියලා සැලකුවා. නමුත් ඒකෙන් එයා මාන්නේ වුනෙත් නැහැ, මත්ුනෙත් නැහැ, දුගතියට ගියෙත් නැහැ කුසලයේ නිසා. අපි පින් දහන් නොකර සතර දික් වෙනවා කියලා නිවන් දකින වෙලාවට නිවන් දකිනවා. සතර දික් වෙනවා කුසල කර්ම වලට තුල කුසල කර්ම නොකළ භවනා විතර කරන්න ගියොත්. උද කතාව මුත්තින මම බලවක කියන්න අපි එදා කිව්වේනේ. අර හවුඳුරගේ කතා කිව්වනේ කිව්වනේ. එතකොට භවනා නොකළොත් මේ දානදී කුසල ධර්ම නොකළොත් සමහරට මිනිස්සෙක් වෙයි. භවනාවට හැබැයි හිතේසිකම් තියෙනව කන්ද බොන්නවත් නැහැ. ඕගලන්ට කුලී වැඩට ගිහිල්ලා කුඹුරු කොටලා යම හොයාගන්න මට්ටමට වෙයි. එතකොට ලේසි නැයි බණ භවනා කරනවා කියන්නේ ඒක. නමුත් දේපොළ වස්තුව ධර්මවලුත් ඇතුව භවනා කළොත් මොකද වෙන්නේ? මේ ටිකෙන් තමන්ට කිසිම අපහසුකමක් නැතුව උදේට බණ අහන්නත් පුළුවන්. බහවගේ ගෙදර දොර කිසි කරදරයක් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ කවදාවත් කුසලය කියන එක සසර දික් වෙනවා කියන එක හිතන්න එපා. නුවණක් තියෙන කෙනාට අකුසලයේ කුසලයේ දෙකම සසර කෙටි කරගන්න උපකාරක ධර්මයක්. නුවණ නැති කෙනාට කුසලයේ විතර නෙමෙයි අකුසලයේත් අකුසලයේ විතර නෙමෙයි කුසලයේ දෙකම සසර දික් වෙනවා කියලා මම කියනවා. නුවණක් තියෙන කෙනාට දෙකම ප්‍රශ්නයක් නෙමෙයි. පටික සිතක් උපදිනකොට ඒ පටික සිතම මේක මට සුදුසු නෑ කියලා ඒක අනිත්‍යත වෙනෙහි කරන්නේ ඒ අකුසලෙම ආර කුසලයක් වෙයි. කුසලයක් කරන්නේ ඒ කුසලයෙන් මෙනෙහි කළ නීවර ධර්ම අඩු කරගොන් මේ භවනා කරන්නේ ඒ කුසලයම කුසලයක් වෙයි. ඒ හින්ද නුවණ නැති කෙනාට කුසලයයි අකුසලයයි දෙකම අකුසල් කරගෙන තියෙනවා. නුවණ නැත්තා. ඒ හින්ද මෙතන මේ ධර්මයෙන් මත නෙමෙයි කියන මේවා කරනකොට තියෙන මානසික මට්ටම. දැන් ඔය සමහර අවස්ථාවල වුණොසේ ගාවට ගිහිල්ලා මල් පාවෙන්න පූජා කරන අවස්ථාවල මම ඉතින් මල් අතීතයෙන් යනවා. මේ මල නිවන් දකින්න බැරි වුණොත් මේ මල වගේම හරිම ලස්සන වෙලා ඉපදෙන්න. ඒ වගේම මල වගේම මේ මට මුදු මුල කටහඬ ඇති වෙන්න උදව් වෙන්න. හරි ප්‍රිය ස්වරූපයක් ඇති වෙන්න උදව් වෙන්න. මේ හැකියාව හින්දා මට කවදාවත් මාන්නයක් හිතෙන්න එපා. මට කවදාවත් දුස්සීල බවක් හිතෙන්න එපා. මගේ හැකියාව උදව් කරගෙන අහිංසක සත්‍යයම මේ සසර දුකින් විතරම ධර්මයේ දෙන්න මට උපකාරයක් වෙන්න. මේක මට ඒ ආයුවේ ධර්මයට යොමු කරගන්න පොළඹව ගන්න උපකාරයක් වෙන්න කියලා මම හිතනවා. බලන්න මේකේ මමත් දේපළ අනිත් පැය දෙර ගන්න පුළුවන්. ඒ යහපත් වීම අහව දක්ුණොත් තමයි වැඩේ. එතකොට අපිට කුසල ධර්ම කරන්න පුළුවන්. මේක එපානම් ඒත් බොහෝ දෙනා යහපත කරනවා. ඒ වගේ ගත්තොත් මම හිතනවා ඒක වැරදිද? වැරදි නෑ. ඒකෙන් අපි මත් වෙනවා නම් අපි රැවටෙනවා නම් ඒබඳු මට්ටමක සබල් ගන්නවා නම් අනිත් අයත් ඒකෙන් අවඩකට පොළඹවන අන්න එතන වැරද්ද තියෙනවා. ඒ සම්පත්තියෙන් ප්‍රයෝජන ගන්න මානසික වැරද්ද තියෙනවා. ඒ හින්දා කුසල කරන කරන්න බය නැතුව කරන්න බය නැතුව ප්‍රාර්ථනා කරන්න. ඒ ප්‍රාර්ථනාව තමන්ටත් හිතේසි අනුන්ටත් හිතේසි එකක් වෙන. ඇත්තටම ප්‍රාර්ථනා කරන මේ හේතුයින් මම නිහතමානී වේවා ගුණගරුක වේවා සිල්වත් වේවා මේ හේතුයෙන් කවදාවත් ප්‍රමාදයකට ඉඩ නොලැබේවා සිතට එහෙම ගතියක් නොවේවා හැබැයි මට ඒක මාධ්‍යයක් වේවා අහිංසක දුකින සත්‍යෝ සසර දුකින් ඈතර කරවන්න තව බණපදයක් කියවන්න මගේ වචනේ අභිභවය යන්න බැරි වෙන ඒකෙදි කියන්නේ අවඩකට නම් නෙමෙයි මං කියන්නේ දහමක් වුණොත් දහමට විතරක් නතු වෙන්නේ ඒකත් කියනවා ඒක අදහමක් නම් මම බැරි වෙලා හරි කියන්නේ ඒකට අවනොත් නොවුනට කමක් කියන තැනකින් ප්‍රාර්ථනා කරගන්න කුසලයටුන නෝන තියෙනවා නෑ පිට. ඒ හින්දා බය නැතුව ප්‍රාර්ථනා කරන්න කියලා මම කියන්නේ. මොකද ලෝකේ වීර්යයෙන් ලැබෙන ඕන කොටසකුත් තියෙනවා ප්‍රාර්ථනාවෙන් ලැබෙන ඕන කොටසකුත් තියෙනවා. ප්‍රාර්ථනාවෙන් ලැබෙන ඕන කොටස වීර්යයෙන් ලැබෙන්නේ නෑ. වීර්යයෙන් ලැබෙන ඕන කොටස ප්‍රාර්ථනාවෙන් ලැබෙන්නේ නෑ. මනුෂ්‍යාත්ම භාවයේ, ත්‍රාත්මාත්ම භාවයේ, දේවාත්ම භාවයේ වීර්යයෙන් ලබන්න බෑ. ප්‍රාර්ථනාවෙන් කුසලයෙන් ලබන්න වෙන්නේ. උපන්න මනුෂ්‍යයාට ධහම කියන එක ප්‍රාර්ථනාවෙන් ගන්න බෑ. වීර්යෙන් ධහම ලබා ගන්න ඕනේ. ඒ හින්දා මනුස්සෙක් වෙන්න ප්‍රාර්ථනා කළා ගන්න ටිකක් ගන්න. වීර්ය කළා ගන්න ඕනේ ධමත් වීර්ය කරු. වීර්ය කරන්න ඕනේ තැනදී ප්‍රාර්ථනා කළොත් ප්‍රාර්ථනා කරන්න ඕනේ තැන වීර්ය කළොත් වරද්දි. ඒ හින්දා දෙකම දෙරගෙන නෝනේ කටයුතු කරන්නයි කියන එක මතක් කරගන්න. ප්‍රශ්න ටික නම් ඉවරයි වගේ හැමෝම අපි අද නවත්තවනේ.
අහන්නේ චුට් ප්‍රශ්නයක් කරන්නේ. පංචවිධ නෙයි මණ්ඩලෙ
විස්තර කරන්න. අම්මෝ. නෙය කියන්නේ දතයුතු. එතකොට සංඛාර විකාර ලක්ෂණ ප්‍රඥප්ති නිබ්බාන කියලා ධර්මතා හතරක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දැක්කලු නෙල්ලි ගෙඩියක ගත්තාම හැම රසයක්ම චිත්ත රස, ඇඹුල් රස, ලුණු රස ඔක්කොම තියෙනවා. වගේ ඒ කියන්නේ සංඛාර විකාර ලක්ෂණ ප්‍රඥප්ති නිබ්බාන කියලා. ආ ඒ කියන්නේ දැන් හේතුන්ගෙන් හටගත් දේවල් වලට කියන සංස්කාර කියලා. ඒක එක ආකාරයකට තියෙන මේක විකාර වෙනකොට විපරිණාම වෙනකොට වෙන ලක්ෂණයක්. ඒකේ ලෝකයකට වෙන ප්‍රඥාක්තියක් ලබා ගන්නවා. මේ සංස්කාරේ විකාර වෙනකොට ඒ ලක්ෂණයයි ඒ ප්‍රඥාක්තියයි ඔක්කොම නිරුද්ධ වෙනවා. අපි කියමු මැටි ටිකක් එක හැඩයකට හැදෙනකොට ඔන්න ඒ හැඩයට ඔගොල්ලෝ මුට්ටිය කියලා පැනනකත්. ඔන්න ඒ හේතුනේ හටගත සංස්කාරයේ ලක්ෂණය කියනකොට ඔන්න දැන් ඒ හැඩය ප්‍රඥාක්තිය අපි මුට්ටිය කියනවා. හරිද? ඊට පස්සේ මේ සංඛාර විකාර වෙනකොට මේක ඒ මැටි ටික අපි හදලා ඇතිලිය කිව්වොත් ඉස්සෙල්ලා වුණ තිබුණු ලක්ෂණයක් නැහැ. ඒක තිබුණු ප්‍රඥාප්තියක් නැහැ. ඒ ටික ඔක්කොම නිරුද්ධ වෙලා දැන් වෙන ආකාරය. ඒතකොට බුදුහාමුදුරුවෝ දැක්ක මේ ලෝකේ බහුතිකව කිසිම දෙයක් නැති වෙන්නේ නැහැ. එක දෙයක් හැදුනහම ඒක අන්න ආකාරයකට පරිවර්තනය වෙලා වෙන එකක් හැදෙනවා. මේ සංඛාර වෙච්ච එක විකාර වෙනකොට ප්‍රඥප්ති ඒ ධර්මතාව ටිකයි නිරුද්ධ වෙලා යන්නේ. ආයෙත් වෙන ආකාරයකට පරිවර්තනය වෙනවා. මේ ලෝකෙ තියෙනේම භෞතිකයේ තුල ඔහොම සිද්ධියක් මා. අපි කෙනෙක් මේක කැඩුනා කිව්වහම තියෙන එක කැඩුනා කුඩු කොට කියලා එකක් ඇති වෙනවා. ඒ හැදේට අපි කුඩුකඩ කියලා නම් කරලා උන්න ප්‍රඥප්තියකින් ඒක ඇතුළු කරනවා. ඔය වගේ මේ භෞතිකය තුල තියෙන හැම වස්තුවක්ම තියෙන්නේ හේතුන්ගෙන් හටගත්ත දේවල් එක එක ලක්ෂණ වෙනකොට ඒකට එක එක ප්‍රඥප්තියෙන් ඇසුරු කරනවා. ඒක විනාකාරික වෙනකොට ඒ හේතුවත් ඒ ලක්ෂණයත් ඒ ප්‍රඥප්තිය නිරුද්ධ වෙනවා. ඔන්න ඒක ධර්ම කියනවා. ආයි තවතර කියපුවා. තවත් තෙංගතු දීපදීම නැරීම දෙක දැකලා තියෙනවා කියන එකයි කියන්නේ. හැම ධර්මයකම තියෙන හේතුවයි කියන කෙනෙක් උදාහරණ දෙන්න. ඇයි මාත් ඇටේ ප්‍රශ්නයක් ඉදුනේ?
නැහැ,
ඒක හාමුදුරන්ගේ මාර්ග නොමිලේ වැඩි දුරට. ඇටින් ප්‍රශ්නයක්. හරි. හොඳට දැනගෙන ඉන්නේ මොකද? සමහර කට්ටිය දන්නවා හාමුදුරු දන්නවද කියලා පරීක්ෂා කරනවා. මම ඉතින් සමහර විටක මුද්ද බලනවා මේ දැනගෙන දන්නවද කියලා පරීක්ෂා කරනවා තමයි. වංචනික ධර්ම දිවිපත් වෙනවනේ ඔය අතරනේ. ඒ මම කියන්නේ හැබැයි කවදාවත් එහෙම කරන්න එපා. ඒක පව්. කවදාවත් Taman එක ධර්මව වෙන්න පුළුවන්. දන්නවනම් අහන්න එපා. කවදාවත් අවංකුම නොදන්නවනම් අහන්න. අපේ චූටි දැනුමක් හරි තියලා අපිට නිකන් හරි දැන් මට හැකියාවක් තියෙන හින්දා මට ඒක ප්‍රශ්නයක් උනේ නැහැ. නමුත් අපි
කියන්නේ
නෑ. ඔබතුමාගේ ප්‍රශ්නෙට දෙන මම කියුවේ පොදු එකකට ඒක චූටක පිටත උතුම්වන්නේ නෑ. මොකද මට මෙතන පිරිසෙන් සමහර තැන්වලදී තීරලා තියෙන කරුණ මම මේ කිව්වේ අපි තුල එම් ගතියක් ඇති වෙන්න හරි තිබුණොත් ඒක තියෙන ඉඩ හදාගන්න ඒකට ඉඩ නැති කරගන්න. අපි හොඳට හිතන්න මේ ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේලා දන්න පමණකින් හරි අපි මේ මට්ටමට අරගෙන යන එක මොන තරම් වටේද. මොකද මම දන්නවා දැන් ඔය එහෙ හිතේ සත්‍යක කියලා මනුස්සෙක්. එයාගේ ස්වභාවය තමයි පිරිස්මෙන්ද ඇවිල්ලා ප්‍රශ්නයක් දෙයක් දාලා හාමුදුරුවෝ පරද්දලා එයා හරි සතුටු වෙනවා. ඒක විශාල අකුසලයක්. විශාල අකුසලයක්. ඒ හින්දා අපි තේරෙයිනම් සමහර විටක මේක මේ හාමුදුරුවන්ට උත්තර දී ගන්න බැරි වෙයි කියලා අපේ කරුණාව කියන්නේ